ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
ලංකාවේ තත්ත්වීත්‍ය කතා බහ කරන අපේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම විශේෂාංගය හිමනම් දැන් මෙතෙන් සිට අපි ආරම්භ කරනවා. ශ්‍රී ලංකාවේ දේශපාලනික ශාස්ත්‍රයේ ප්‍රමුඛයන් වාර්තාවන ප්‍රධානතම කාරණා කිහිපය තමයි අපි මේ විශේෂාංගයට මේ තියෙන සීමා සහිත කාල සීමාව ඇතුළතදී එකතු කරගන්නේ. සුපුරුදු විදිහට තොරතුරු වාර්තාකරණයට ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානම් වෙනවා මාධවේදී මනෝජ් උදටිහවල. අයිබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
අයිබෝවන් සුබෝදෑසනක් දිලක්ෂි.
අපි මුලින්ම මේ දේශපාලන ශාස්ත්‍රය පැත්තෙන් කතා බහ කරද්දී පසුගිය සතියේදී සිදුණු එක්තරා ඒකරාශී වීමක් හරහා වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ හවුල්කාර පක්ෂවල යම් යම් තීන්දුව තීරණ පිළිබඳව වාර්තාවන ප්‍රවෘත්තියකට අවධානය යොමු කරමු. අපි දන්නවා මනෝජ්, දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අතර තියෙන මේ ඝට්ටනය, මේක සම්බන්ධව යම් පුංචි ගිනි පුලිඟු කීපයක් පිට වුණා කියලා කිව්වොත් නිවැරදි? මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය සතියේ බදාදා රැස්ුණෙන් පස්සේ මම කැමති එතනදී ගත්තු තීන්දුව තීරණ සහ සාකච්ඡා වුණු ප්‍රමුඛතම කාරණා කිහිපේ කෙරෙහි අවධානය යොමු කරන්න.
ඔදලුක්ෂේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා පක්ෂ සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්ුණා. විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණය ඉක්මනට පවත්වන්න රජයට බල කළ යුතුයි කියන යෝජනා මධ්‍යම කාරක සභිකයින් කරුණු ඉදිරිපත් කරා. ඒත් එක්කම පළාත් පාලනායතනවල කාලය ලබන වසරේ අවසන් වුණත් ඒව අකර්මණ්‍ය වෙන්න ඉඩ දෙන්න එපා කියන යෝජනාවක් පක්ෂයෙන් ඉදිරිපත් වුණා මධ්‍යම කාරක සභාවෙන්. කොමුණත් මේ අයවැය විවාදයේදී ජනතාවගේ ප්‍රශ්නවලට වගේම ආණ්ඩුවේ ප්‍රශ්නවලට ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කරන එක ප්‍රමාණවත් නෑ කියලා චෝදනාවකුත් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ හින්දා ඒ පිළිබඳවත් අවධානය යොමු කරමු කියලා. උදාහරණයක් විදිහට කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැයශීර්ෂයේදී පොහොර ප්‍රශ්නයේදී මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා හිටපු ජනාධිපතිතුමා පක්ෂයේ සභාපතිවරයා කතා කරා, පොහොර ප්‍රශ්නය ගැන කතා කරා. ආණ්ඩුව ඉන්න මතය නෙවෙයි, ඊට විරුද්ධ මතයක් දැක්වුවා. ඒක පිළිබඳව සමාජයට පැහැදිලි අර්ථයක් ගියා. නමුත් ඡන්දේ දෙනකොට ඒකට පක්ෂව ඡන්දේ දුන්නා. ඒක වැරද්දක් කියලා මධ්‍යම කාරක සභාව පෙන්වා දීලා තිබුණා. කොමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් එළියට බහිනවා කියලත් කතා වෙනවා. ඒ සම්බන්ධයෙන් ගන්නේ මොකක්ද කියලා මේ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා වෙලා තිබුණා. පක්ෂ මහලේ කම්බරයක් කියලා තිබුණා. අපි 14 දෙනා විතරක් නෙවෙයි 60 දෙනෙක් එක්ක තමයි අපි එළියට බහින්නේ කියලා පැහැදිලි කරලා තිබුණා. එතකොට වෙන මේ ඉලක්කම 64 කියන ඉලක්කම පිළිබඳවත් පස්සේ කතා වෙලා තිබුණා. 3-2 වගේ නෙමෙයි, සරල බහුතරයක් අහිමි වෙන්න පුළුවන් 74ක් එළියට බැස්සොත් කියලා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වෙමින් ඉන්නවා තමන් වගේම සංධානය ඇතුළේ ඉඳලා කෙනෙහිලිකම් සිද්ධ වෙන කණ්ඩායම්, මේ වැඩපිළිවෙලට ඇතැම් විට විරුද්ධ කණ්ඩායම් මොවුන් එකට එළියට බහිවි කියලා. ඒකපර මේ 74 කියන ඉලක්කම පිළිබඳවත් ගොඩක් දෙනෙක් අවධානයෙන් හිටියා.
දැන් මේ පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන යම් යම් වෙනස් වීම් ඝට්ටන පිළිබඳව සාකච්ඡා කරද්දී ටිකක් විශේෂතා සහිත සිදුවීමක් සිදු වුණා. මේක තවත් සුවිශේෂී සිදුවීමක් බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් අහන්නට ලැබීම. මොකද අපි දන්නවා මේ පසුගිය මැතිවරණයත් එක්ක එක්සත් ජාතික පක්ෂයට තියෙන මේ සීමිත මන්ත්‍රී සංඛ්‍යාව. එම් බැලුවාම මේ ප්‍රමුඛ චරිතයක් වෙන අර්ජුන රණතුංග මහතා පක්ෂයෙන් ඉවත් වෙන්න තීරණය කළා. මේක පසුපස තියෙන්නේ මොන වගේ සිදුවීම් සමුදායක්ද?
ඔව්, තමන්ගේ ව්‍යාපාරික කටයුතු ඉස්සරහට කරගෙන යන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙනවා කියලා අර්ජුන රණතුංග හිටපු මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වයට නිල නොවන විදිහට මීට කලිනුත් දැනුම් දීලා තිබුණා. ඉතින් කොහොම වුණත් ඔහු පසුගිය සතියේ අදාළ ඉල්ලාස්වීමේ ලිපිය බහර දීලා තිබුණා. ඔහු කියලා තිබුණේ පහුගිය මහමැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ කිසිවක් සිද්ධ වෙලා නැති නිසා ඉවත් වෙනවා එහෙම කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් මේකත් එක්ක ඇතැම් අය මතපලා කරන ගත්තා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තාම දෙපැත්තෙන් කවුද ඉදිරිපත් වෙන්නේ කියලා හරියට තීරණය කරලා නැති නිසා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඊළඟ අවස්ථාවේ ඊළඟ වතාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයිද නැද්ද කියලා තහවුරු නොකිරීමත් එක්ක අපේක්ෂකයෝ දෙන්නම කවුද කියලා සාකච්ඡා වෙමින් තියෙන තත්ත්වයක්. ඉතින් පොදු අපේක්ෂකයෙක් වෙන්න බලාපොරොත්තුවකින් එතුමා ඒ වැනි බලාපොරොත්තුවක් හිතේ ඇතුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණාද කියලා මේ වෙනුවට යම් ආකාරයකට සාකච්ඡා වෙලා තියෙනවා. ඉතින් දැනට ඒ පිළිබඳව පැහැදිලිම අවබෝධයක් නැහැ. නේ කොහොම වුණත් අපි දැක්ක ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා, ඔහුත් මේ ලෝක කොසලානයක් දිනා දුන්නු නායකයෙක් විදිහට තමන්ගේ අරමුණ ජයගන්න ඉස්සරහට ආපු කෙනෙක්. ලංකාවට ආපු වෙලාවෙත් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා අර්ජුන රණතුංග ශ්‍රී ලංකාවේ ලෝක කොසලානය දිනපු නායකය විදිහට හම්බෙලා තිබුණා. ඉතින් මේ සියල්ලත් එක්ක පොදු අපේක්ෂකයෙක් වෙන බලාපොරොත්තු වෙන්න මේ ඉල්ලාසුනේ කියලා පොඩි සියුම් සංවාදයක් ආයිමත් මතුවෙලා තියෙනවා. අරම කලින් කිව්වා වගේ ඉදිරිපත් වන අපේක්ෂකයෝ කවුද කියලා හරියටම පැහැදිලිව සඳහන් වෙලා නැති නිසා.
නොවගේ තවත් ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මේ වර්තමාන ආණ්ඩු පක්ෂය සම්බන්ධව, ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධව තියෙන නොපැහැදිලිකම්, ඒ වගේම මේ ජනතා අප්‍රසාදය, මේ වගේ කාරණා පිළිබඳවත් කතා බහ වෙනවා, අපි දකිනවා, අපිට ඇහෙනවා. ඒ අතරතුරේදී යම් මේ කනින් කොනින් සිදුවෙන තවත් කතා බහක් තියෙනවා, මේ යටිපෙළ තවත් කතා බහක්. වැඩ කරන අය කවුද දැන් ඉන්නේ අන්තිමට? දැන් වැඩ කරනවා කියලා දීපු අය වැඩ කරන්නේ නැත්නම් කවුද එහෙමනම් ඉන්නේ? දැන් එතනදී ටිකක් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධවත් ජාතික ජනබලවේගයේ නෝන් පසුගිය මැතිවරණයේදී මේ ඉදිරිපත් වුණේ, ඔවුන් සම්බන්ධව ටිකක් කතා බහ වෙන ගතියක් අපි දකිනවා. තත්ත්වය ඔවාකාරයෙන් තියෙන අතරතුරේදී ජනතා විමුක්ති පෙරමුණේ යම් ප්‍රතිසංශෝධනයක් පිළිබඳවත් ඇහෙනව තොරතුරු. දැන් එතකොට මොවුන් මේ මොකටද සූදානම් වෙන්නේ, ඔවුන්ගේ ක්‍රියාකලාපයේ කෙසේද මේ අවස්ථාවේද කියන එකත් අවධානයට ලක් කිරීම වටිනවා. මොනවද අපිට අලුතින් මැහෙන්නේ මේ පැත්තෙන් මනෝජ්?
ජනතා විමුක්ති පෙරමුණ අපි දන්නවා මේ පහුගිය කාලේ පොදු අපේක්ෂකයන් සම්බන්ධයෙන් කටයුතු කරද්දී ඔවුන්ගේ සහයෝගය වෙනත් කණ්ඩායම් වලට ලබා දීම පේන්න තිබුණා. දැන් මෙවර කෙටි කාලයක් ඇතුලේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක, කියන්නේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම දුන්නු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අපොහොසත් වුණාය කියන කාරණේ මත විකල්ප පිළිබඳවත් අදහස් යොමු වෙලා තියෙනවා. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන්ුත් එහෙම අදහස් පළ වෙනවා, ඉස්සරහට යම් ආකාරයෙන් බලයක් ලබා ගැනීමද කියන අදහස. හැබැයි දැන් ජනාධිපතිවරණය වගේ බැලුවොත්, එහෙම නැත්නම් මහමැතිවරණයක් බැලුවොත් 3-2 කියලා කියන්නේ සාමාන්‍යයෙන් 66% විතර ඡන්ද ප්‍රතිශතයක්, 3% විතර ප්‍රතිශතයක් තමයි දැනට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම ලබාගෙන තින්නේ. පරතරය ටිකක් ලොකුයි, 60%කට එහා ගිය පරතරයක්. කොහොම වුණත් මේ බලය උරගා බලන්න මෙවර ජනතා විමුක්ති පෙරමුණ ඇතැම් වෙලාවට සූදානම් වෙනවා වෙන්න පුළුවන්. අපි දැක්කා ඔවුන් වෘත්තිකයින් විද්වතුන් එක්ක අසු කරගෙන ජාතික ජන බලවේගය කියලා මේ බලවේගයක් සමග ඉදිරියට යන්නේ. කොහොමනත් මේ මාසේ 20 වෙනිදා විශේෂ සමුළුවක් පවත්වලා ජනාධිපතිවරණයේ වගේම දේශපාලන කරුණු ගැන තීන්දු තීරණ කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වෙනවා ජාතික ජන බලවේගය. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ ගැන තියෙන ජන ප්‍රසාදය මුල් කරගෙන නායකත්ව මණ්ඩලයකුත් පත් කරන්න යම් විදිහට සැලසුමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. අපි බලමු එහෙම වුණොත් තවත් අවුරුදු 3කට විතර පස්සේ පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් එක් එක් කණ්ඩායම් පෙබුරුපත් සකස් කරන්නේ කොහොමද කියලා. ඒකේ ප්‍රමුඛ භූමිකාවක් වෙන්න ජනතා විමුක්ති පෙරමුණත් මෙවර තනිවම සූදානම් වෙන බවක් තමයි පේන්න තියෙන්නේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දිය සංචාරය පිළිබඳවත් කෙටියෙන් හෝ අවධානය යොමු කරමු. අපි දන්නවා දැන් රටේ තියෙන තත්ත්වයත් එක්ක, ඒක මේ ලංකාවත් ඉන්දියාවත් චීනයත් අතර තියෙන මේ තුන්කොන් ගනුදෙනුවත් එක්ක බලද්දී මේ මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කිරීම සම්බන්ධව කියන කාරණය සුළුකොට තකන්න බෑ. මොනවද සාකච්ඡා වෙච්ච කාරණා? කවුද හමු වුණේ? ඒ පැත්තෙන් මොනවද අපිට හැන තොරතුරු?
ඔව්, 2 දින නිල සංචාරයක්, හෙටි සංචාරයක් සඳහා තමයි මුදල් ඇමතිවරයා ඉන්දියාවට ගියේ. ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මුණ ගැහෙවි කියලත් බලාපොරොත්තු වුණා. නමුත් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මුණ ගැහුන්නේ නැහැ. මුදල් ඇමතිවරිය, ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් මුණ ගැහුණා කියලා වාර්තා වෙනවා. එහිදී විශේෂයෙන්ම ආහාර, ඖෂධ, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල වියදම් ආවරණය කරගන්න ණය පහසුකමක්, එහෙම නැත්නම් හදිසි ආහාර සහ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලකට සහයෝගයක් ලබා දෙන්න ඉන්දියාව සමග යම් කැමැත්තක් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම ඉන්ධන ආනයනය කරන්න, ඒ වියදම් ආවරණය කරන්න ණය පහසුකමක් ලබා ගන්න යම් සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම අපේ ගෙවුම් ශේෂ ගැටලුව විසඳන්න විනිමය හුවමාරුවක් සිද්ධ කරන්න යම් සූදානමක්, වගේම ආර්ථික වර්ධනයට, රැකියා උත්පාදනයට දායක වෙන විදිහට ආයෝජන සඳහා පහසුකම් ලබා ගන්න සාකච්ඡා වීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා මුදල් ඇමතිවරයාගේ ඉන්දිය සංචාරය අතරතුර.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමේ අපි මීළඟට අවධානය යොමු කරන්නේ ගෙවිලගිය සතියේ තවත් අවධානයට ලක්වුණු ප්‍රමුඛ පෙළේ කාරණාවක්. හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවේ පසුනා ඔබ කොයි කවුරුත් දැන්නේ පිළිබඳව දන්නවා. නමුත් මේ ඔහු මාස 8ක් වගේ දීර්ඝ කාලයකින් පස්සේ සියලුම වැරදි වලින් නිදොස් කොට නිදහස් කරනවා මේ උසාවිය මගින්. මෙච්චර කාලයක් ඔහු අත්අඩංගුවේ තියාගෙන ප්‍රශ්න කිරීමවලදී කිසිවක් හමු වෙලා නැද්ද කියන කාරණය තමයි මෙතනදී මතුවෙන මූලිකම කාරණාව. අපි මුලින්ම ටිකක් මතක් කරලා ඉන්නු ඉඳිමු මනෝජ්, මේ ඔහු අත්අඩංගුවට ගැනීමට මූලික වුණු කාරණා සහ ඊට පස්සේ මේ නඩු තීන්දුව පිළිබඳව.
ඔව්, ආගමික කණ්ඩායම් අතර ඉදිරිවාදිකම් උත්සන්න කරන්න ක්‍රියාකරයෙක් ගැන චෝදනාව මත තමයි ඔහු අත්අඩංගුවට අරගෙන මාස 8කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරලා හිටියේ. කොමනක් මේ චෝදනාවලින් ඔහු පහුගිය දෙවනිදා ගිය සතියේ නිදොස් කොට නිදහස් කරා. දැන් අපි දැක්ක වාර්තා වෙනවා ගිය අවුරුද්දේ මාර්තු මාසයේ අධිකරණයට කරුණු දක්වපු පොලිසියේ බී වාර්තාවක සඳහන් වෙලා තියෙනවා ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ක්‍රියාවන් වලට අනුබල ලබා දීම, අන්තවාදීන්ට ආධාර අනුබල ලබා දීම, මාවනෙල්ලේ බුදුපිළිම විනාශ කළා එක්ක සම්බන්ධතා පැවැත්වීම, ඔවුන්ට ආධාර අනුබල ලබා දීම, සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්වීම, මේ චෝදනා ගැන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වගේම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ පරීක්ෂණ කරගෙන යනවා කියලා. දැන් කොහොමුණත් මේ වෙලාවේ වාර්තා කරලා තියෙනවා තීන්දුව ප්‍රකාශයට පත් කරලා විනිසුරුවරයා සඳහන් කරලා තියෙන්නේ විත්තිකරු ජාතීන් හරි ආගම්වල හරි පවතින සංහිඳියාව බිලියන ආකාරයෙන්, ඒ වගේම ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කරලා කියලා ඔප්පු කරන්න පැමිණිලිකරුවන් අසමත් වෙලා තියෙනවා කියලා. ඉතින් මේ විත්තිකරුට තියෙන චෝදනා සාධාරණ සැකයකින් තොර ඔප්පු කරන්න පැමිණිල්ල අසමත් වෙලා තියෙන හින්දා විත්තිකරුව නිදොස් කොට නිදහස් කරනවා කියලා තමයි විනිසුරුවරයා සඳහන් කරලා තිබුණේ. ඉතින් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරපු කණ්ඩායම් අධිකරණයට කැඳවන්නත් යෝජනා වෙලා තිබෙනවා. යනු මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණී වලේබොඩ කියන මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී අධිකරණය හමුවේ බොහෝ විට පෙනී ඉන්න සිද්ධ වෙනවා කියලත් වාර්තා වෙනවා. අසාත් සාලීට පොආණ්ඩුකාරවරයාගේ නීතිඥවරුන් දැන් සඳහන් කරලා තියෙනවා අත්අඩංගුවට ගන්න ප්‍රමාණවත් හේතුවක් නැතුව වැරදි කරුණු මත මේ පැමිණිල්ල සිද්ධ කරලා තියෙනවා. එහෙනම් ද්වේෂ සහගතව මේ පැමිණිල්ල කරලා තියෙන නිසා මේ තමන්ගේ සේවාදායකයාට මේ කාලය තුල අහිමි වුණු කාලය, ආදායම සහ මේ ප්‍රශ්නෙන් ඔහුගේ වියදම් සඳහා වන්දි ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා කියලා සාක්ෂි නැතුව මාස 9ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කරන හිටියා. ඒ නිසා ඔහුට වන්දි ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා මෛත්‍රී ගුණරත්න ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටපු බවත් මේ නඩුවේ අවසානයේදී වාර්තා වෙන කරුණු අතර තියෙනවා.
ඔබට මතක ඇති දැන් කාලයකට කලින් අපි මේ ප්‍රවෘත්තිය පිළිබඳව සාකච්ඡා කළා. ඒ තමයි ශ්‍රී ලංකාවේ මේ උතුරෙන් තියෙන දූපත් කිහිපයක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන්නට චීන රජය මැදිහත් වෙනවා කියලා. එතනදී අපි සාකච්ඡා කළා ඉන්දියාවේ බලපෑම මේ සම්බන්ධයෙන්. මොකද ඉන්දියාවට ආසන්නතම දූපත් මෙව්වා. එතකොට ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට සිදුවන තර්ජනය පිළිබඳව මතුවිය හැකි ගැටලු සම්බන්ධයෙන් ඒ දවස්වල තිබුණු කතාබහ අපි ඒ කාලේදී කතාබහ කළා. දැන් කොමාරි, චීනය මේ වැඩේ අකුලගෙන යන්න තීරණය කළා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මොකද්ද මේ තීරණයට බලපාලා තියෙන හේතුව මනෝජ්?
ඔව්, ඩෙල්ෆ් අනලතිව් නයිනතිව් මේ කියන දූපත් තුනේ විදුලි ව්‍යාපෘති ආරම්භ කරන්න චීන සමාගමක් සූදානම් වෙලා හිටියා. ඒ තමයි සයිනොසෝ හයිබ්‍රිඩ් ටෙක්නොලොජිස් කියන සමාගම. දැන් මේ වෙලාවේ මේ විදුලි ව්‍යාපෘති කිහිපය අත්හිටුවන්න චීනය තීරණය කරලා තියෙනවා කියලා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒකට හේතුව විදිහට සඳහන් කරලා තියෙන්නේ තුන්වන පාර්ශ්වයක බලපෑම පවතින ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරලා කියලා. ඔව්, දැන් මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තිබුණත් මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් විමසිල්ලෙන් ඉන්නවා කියලා ඉන්දියාවත් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කරලා තියෙනවා. ඔබත් කිව්වාගේ ඉන්දියාවට ආසන්නයේ තියෙන දූපත් ආර්ථික ක්‍රියාකාරකම් වුණාට ආරක්ෂාවට එක් එක් රටවල් වලට පවතින බලපෑමක් මේකේ හේතුවක් වෙන්න පුළුවන්. කොමනත් චීනය තීරණය කරලා තියෙනවා චීන තානාපති කාර්යාලයේ නිකුත් කරපු නිවේදනයට අනුව මේ ඩෙල්ෆ් අනලිටිව් සහ නයිනටිව් දූපත් ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්න තිබුණු විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නවත්වන්න චීන සමාගම තීරණය කරලා තියෙනවා කියලා.
සූතිය පලකර සිටිනවා මනෝජ්. මෙවරත් ලංකාවේ තතුවිත්ති සමීප කරන්න අපත් සමග එකතුවීම පිළිබඳව මනෝජ් උදටියාවලයි ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වුණේ. හමුවෙමු ලබන සතියේ සඳුදා නැවතත්. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් බොහොම සූතිය දිලෘක්ෂ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.